කතානායකවරයාගේ නිවේදන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිනාන් ප්‍රකාරව 2018 ජූලි 25 වෙනි දින මා විසින් දීවර සහ ජලජ සම්පත් සංශෝධන නැමැති පනත් කිරීමපතෙහි සහතිකයේ සටන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. දෙවැනි නිවේදනය 2018 ජූලි මාස 26 බදාදා එන මද දින අපරභාග 2:30ට පාර්ලිමේන්තු කටිපින්ද කාර්ක සභාවේ රැස්වීමක් මාගේ නිලකාමරයේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සභාපතිවරයා ලෙස ගරු සවික මන්ත්‍රී සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය සමාජ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය යටතේ පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව්‍ය වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම හා බෙදාහැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදුව 2017 ජූලි 25 වැනි දිනෙති අංක 2029 23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනතේ තුන්වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සහ යුක්‍රේනයේ අතර උදර්පන ජූසම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2017 ජුනි 2 දිනෙති අංක 2021 47 දරන අතිවිශේෂ ගැටපත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමය ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2014 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 2016 වර්ෂයේ සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2016 වර්ෂයේ සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්ෂික ප්‍රගති වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2015 වර්ෂයේ සඳහා සීමා සහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු කම්කරු වෘත්තීය සමිති සම්බන්ධතා සබරගමු සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2013 සහ 2014 වර්ෂය සඳහා ශ්‍රම වාසන අරමුදලේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 එක වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ සහිතව අග්‍රදිග විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික පීඨයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම අංශය ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයන අංශය ලෙස උසස් කිරීම සම්බන්ධයෙන් සාදන ලදුව 2017 ජූනි 14 දින ඇති 2023 31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 එක වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව යාපනයේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ ශුද්ධ ජීවී විද්‍යා අධ්‍යයන අංශයක් සහ පරපෝෂවේදී අධ්‍යයන අංශයක් පිහිටීම සම්බන්ධයෙන් සාදන ලදුව 2017 ජූනි මාස 14 දින ඇති අංක 2023/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 එක වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨය තුළ ජාත්‍යන්තර අධ්‍යයන අංශයක් සමාජ සංකේත අධ්‍යයන අංශයක් සහ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයක් පිහිටවීම සම්බන්ධයෙන් සාදන ලද 2017 ජූනි මාස 14 දින ඇති අංක 2023:33 දන්න අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි.
ගරු වරාහ නාවික කටයුතු අමාත්‍යතුමා සභාවේ අවසරය ඇතිව අද ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කිරීමටත් ද්‍රවිඩ සහ සිංහල සිකුරාදා ඉදිරිපත් කිරීමටත් ඊයේ සාකච්ඡා
කළා. මම හිතන්නේ ගරු කතානායකතුමනි අපිට අද දවස ඇතුළත බොහෝ දුරට දෙන්න පුළුවන්
කමක්
තියෙනවා. නැත්නම් හෙට
හොඳයි
බොහොම මේ වෙනකොටත් ඒක පරිවර්තනය කරගෙන යනවා.
හොඳයි.
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අවසර ලබා දීමේ ගිවිසුම් කැටුම් පත මම ඉදිරිපත් කරමි.
ගරු අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධ ශාසන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2016 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2016 වර්ෂය සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2013 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ක්‍රීඩා අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමග කියවිය යුතු 41 වගන්තිය යටතේ ජාතික ක්‍රීඩා සංගම් නියෝග සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 මැයි 5 දිනති 2017 41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. එම නියෝගය තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පෙස්සම් පිළිගැන්වීම ගරු වජිර අභිවාදන මැතිතුමා ගරු SB නාමින්න මැතිතුමා
ගරු කතානායකතුමනි හම්බන්පොළ බක්මීය වීරසෝල යන ලිපිණියේ පදිංචි WM සරත් නන්දසිරි බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු හරින් ප්‍රනන්දු මැතිතුමා
ගරු කතානායකතුමනි කැප්පටිපොළ වෑවත්ත විජය යන ලිපිණෙහි පදිංචි WM අසපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවමි.
ගරු අශෝක් අබේසිංහ මැතිතුමා
ගරු කතානායකතුමනි කොළඹ 8 බොරැල්ල මැගසින් පාර අංක 64:23 දරන ස්ථානයේ පදිංචි ඒ රංජිත් විජේසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවමි.
ගරු ලකී ජයවර්ධන මැතිතුමා
ගරු කතානායකතුමනි වැලිගල්ල කොටකදිනේ පාර අංක 103 දරන ස්ථානයේ පදිංචි අරම්භයේ ගෙදර සංජීව රවින්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද හන්දෙස්ස ඉඹුල්දෙණි අංක 1 දරන ස්ථානයේ පදිංචි DM TB දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මානුවර මොරගොල්ල සියාගම අංක 14 දරන ස්ථානයේ පදිංචි P කොණාර මාත්මිකෙන් ලැබුණු පෙත්සමක්ද අඹගාපැලස අයකන්නුවේ අංක 2:17 නිවස දරන ස්ථානයේ පදිංචි TG සයිමන් මාතාගෙන් ලැබුණ පෙත්සමක්ද උඩිස්පත්ව පොද්දල්ගොඩ වාසල යන ලිපිණේ පදිංචි WMWGYT වාසල බණ්ඩාර මාතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
ගරු බිමල් රත්නායක මැතිතුමා
ගරු කතානායකතුමනි ලංකා විදුලි බල මණ්ඩලයේ කුලියාපිටියේ මානව සම්පත් ඒකකයේ සේවය කරන S සුදත් ජයවීර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු රංජිත් අලිවිහාරි මැතිතුමා
ගරු කතානායකතුමනි මාත්‍රි හුලංගම පාරේ අංක 257 දන ස්ථානයේ පදිංචි HM ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්න.
ගරු ලක්ෂ්මණ ආනන්ද විජේමාන මැතිතුමා ගරු බුද්ධික පතිරණ මැතිතුමා
ගරු කතානායකතුමනි තෙලිජ්ජවිල කිරිමැටි මුල්ල අලස්වත්ත සපුමල් මාවත අංක 65 ඇලිරක් 25 ඇලිරක් ඒ දරණ ස්ථානයේ පදිංචි JPP මනෝහාරි මහත්මියෙන් ලැබුණු පෙත්සමක් කඹුරුගමුව කනත්තකොට බෝගහවත් යන ලිපිණේ පදිංචි LK ඉරේෂා චාන්දිනි මහත්මියෙන් ලැබුණු පෙත්සමක් පුහුල්වැල්ල කන්ද විහාර පාර අලුත්ගෙදර යන ස්ථානයේ පදිංචි W ප්‍රේමසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් 3ක් පිළිගන්නවා.
ගරු නාලක ප්‍රසාද් කොළන්නේ මැතිතුමා
ගරු කතානායකතුමනි පොළොන්නරුව අලුත්ඇව අංක 138:2 දරන ස්ථානයේ පදිංචි එඩ්වර්ඩ් පොන්නම් පෙරුම මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා
ගරු කතානායකතුමනි රත්මලාන රජමාවත පාර අංක 9:03 දරන ස්ථානයේ පදිංචි WK ලක්ෂ්මන් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු සංදීප් සමරසිංහ මැතිතුමා
ගරු කතානායකතුමනි, රඹුක්කන යටගම පුවක් මුටේ අංක E78 ඇල ඉරක් එක දරණ ස්ථානයේ පදිංචි HR හිම්බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නුනි.
මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බිමල් රත්නායක මහත්මයා මුදල් ජනමාධ්‍ය අමාත්‍යා ජනමාධ්‍ය අමාත්‍යා ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යා මාසයක් කල් ඉල්ලනවා.
ගරු මන්ත්‍රීමාගේ පොඩ්ඩ අවධානය යොමු කරන්න වෙයි තුන්වෙනි අවස්ථාවෙන් ද. ගරු උදේ ප්‍රභාත් ජමම්පිල මහත්මයා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යා ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ආ එක ඔව්, ආ දෙක ඔව්, ආ එක කොටස් 154කින් යුක්ත වූ රාවණා නාට්‍යයේ එක් කොටසක් ඇමරිකන් ඩොලර් 450ක මුදලකට මිලදී ගැනීමට 2016 පෙබරවාරි 25වෙනිදා ස්වාධීන රූපවාහිනී වැඩසටහන හා නිෂ්පාදන සේවා මිලදී ගැනීමේ කමිටුව තීරණය කර තිබුණි. ඒ අනුව මුළු කොටස් ගණන සඳහා සම්පූර්ණ වියදම ඇමරිකන් ඩොලර් 69,300කි. ආශ්‍රණය කිරීම සඳහා ආනයනික ටෙලිනාට්‍ය බද්ධ හඬකැවීම් ගාස්තු සහ ගුවන් කාලයේ වෙනුවෙන් එක් කොටසකට රුපියල් 230,000ක මුදලක් වියදම් විණි. 2016 මැයි 3 වෙනිදා සිට විකාශය ආරම්භ කෙරිණි. නමුත් නාට්‍ය සඳහා වෙළඳ දැන්වීම් ඔස්සේ ආදායම් නොලැබිණි. නැරඹුම් අගයන් ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්ද පැවතුනේ ඉතාම අවම මට්ටමකේ. රාවණා ටෙලිනාට්‍ය මාලාව නිර්මාණයක් ලෙස දුර්වල බවත්, ළමුන් සඳහා එහි අධ්‍යාපන වටිනාකමක් නොමැති බවත්, එවකට පැවති පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ටෙලිනාට්‍ය අගයේ මණ්ඩලය විසින් දැනුම් දී තිබුණි. මේ සියලු කරුණු සැලකිල්ලටගෙන කොටස් 61කින් පසු රාවණා ටෙලිනාට්‍ය විකාශනය කිරීම නවතා දැමීමට වැඩසටහන් හා නිෂ්පාදන සේවා මිලදී ගැනීමේ කමිටුව 2016 ජූලි 17 වෙනි දින තීරණය කරන ලදී. ආ දෙක, මෙම නාට්‍ය නැවත විකාශනය කිරීමට බලාපොරොත්තුවක් නැත. ඈ පැන නොනගී.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ඉන්දියාවේ නිර්මාණය කරපු නාට්‍යයක් වෙන මේ ඓතිහාසික වැදගත්කමක් තියෙන නාට්‍ය අධ්‍යාපනික වටිනාකමක් නැතයි ස්වාධීන රූපවාහිනියේ තීරණය කළේ කුමන පදනමකින්ද?
ඒ කොමිටියක් තිබුණා. ඒ කොමිටිය විසින් ඒ අවශ්‍ය දේවල් හොයලා බලලා තමයි ඒ පදනමට තමයි තීරණය කරේ. අනිත් එක මේකේ රේටින්ස් තිබුණෙත් නැහැ, වෙළඳ දැන්වීම් ලැබුණෙත් නැහැ. එතකොට ඉතින් එහෙම තමයි වෙන්නේ.
දෙවෙනි සහ අවසාන ප්‍රශ්නේ,
ගරු කතානායකතුමනි, රාජ්‍ය මාධ්‍ය ආයතන ටෙලිනාට්‍යයක අධ්‍යාපන වටිනාකමක් නැතයි තීරණය කිරීමට භාවිතා කරන නිර්ණායක කවරේදයි මේ ගරු සභාවට දැනුම් දෙන්නේද?
අපිට පුළුවනි පසු ඔබතුමාට දැනුම් දෙන්න. පුරණ අදම දෙන්න තිබුණා, අපි ඒක ලබා දෙන්නා. ඒක විනිවිද ක්‍රමයකට සිද්ධ වෙන්නේ. ඉස්සර වගේ අපේ රජයේ බලයට පස්සෙන් ඉස්සෙල්ලා ඔබතුමා දන්නවා ටෙලිනාට්‍ය දාපු විදිය කීයක් ගෙවන්න උනාද එක එක්කෙනාට කියලා.
හොඳයි, දැන් මේක
ඔබතුමා ඒවා නැති කරා ඔක්කොම.
හොඳයි, ගරු බුද්ධික
5000 රෙහිමේ ගෙවන්න උනා එක මේ කොටසකට.
හොඳයි, ගරු බුද්ධික පදින මහත්තුමා, අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති අධිකාරී මහත්තුමාද?
මම අහනවා. හරි හරි, දැන් ඔක ඉවරයි මගේ ප්‍රශ්නේ.
හරි, අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති අධිකාරී මහත්තුමා.
ගරු කතානායකතුමනි, පිළිතුර අයන් එක ගරු මන්ත්‍රීතුමා ඇමුණුමක් තියෙනවා, ලිස්ට් එකක් තියෙනවා. ඒක මොනවාද?
ඔන්නෑ ඒක සභාගත කරනවා.
ඒක සභාගත කරනවා. අයන්න දෙක ඒ ඇමුණුමේම තියෙනවා ඒ උත්තරේ. අයන්න 3යි අයන්න 4ත් ඒ ඇමුණුමේම තියෙනවා ඒ උත්තරේ. අයන්න 5 රතගාල් සඳහා ගෙවීමක් සිදු කරනු නොලැබේ. අයන්න 6 අදාළ නොවේ. අයන්න 7 අදාළ නොවේ. ආයන්න පැනනොනම්.
ගරු කතානායකතුමනි, මම රාජ්‍යමතුමාගෙන් දැනගන්නට කැමතියි, කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ තියෙන මේ රජයේ ගොඩනැගිලි ශ්‍රීජයවර්ධනපුර අගනුවරට ගෙනීමේ වැඩපිළිවෙල ඇත්තේ මේ ඔබතුමා සඳහන් කරපු ගොඩනැගිලි කොපමණ කාලයක් තුල ගෙනෙන්නටද
ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විදිහට සැලසුම් කරලා තියෙනවා.
ගරු කතානායකතුමනි, මම හිතන්නේ අපි සියලු දෙනාම දන්නවා එවකට අතිගරු හිටපු ජනාධිපති ජාර්ජ් ජයවර්ධන මැතිතුමාගේ සමයේ මේ පිළිබඳව ඒ ක්‍රියාත්මක කරපු ඒ වැඩපිළිවෙල තාම අඛණ්ඩව ගෙනියනවා. විශේෂයෙන්ම අපිට මේ ප්‍රදේශයේ තවත් ගොඩනැගිලි සෑදීමට මං හිතන්නේ තව කාලයක් මුදල් ඔබතුමා දන්නවා මුදල් තියෙන ප්‍රමාණය තමයි දැන් වෙනකොටත් විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් දැන් වෙනකොටත් ඉදි කරමින් පවතිනවා. ඉතින් ඒ සැලැස්මට අනුව තමයි අපිට ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ. ඒක කාලෙන් කාලෙට මුදල් තිබෙන පරිදි ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා රජයේ.
ජාර් ජයවර්ධන මැතිතුමාගේ සැලැස්මේ තිබ්බා මේ සමගම කොටුව මරදාන හෝ දෙමට ගොඩෙන් ආරම්භ වෙලා දුම්රිය මාර්ගයක් ශ්‍රී ජයවර්ධනපුර දක්වා පැමිණීම. ඇත්තටම අපි රටක් විදියට ලැජ්ජ වෙන්න ඕනේ. මං හිතන්නේ කරු කතානායකතුමනේ ලෝකේ එකම අගනුවර තමයි මේ ශ්‍රී ජයවර්ධනපුර අගනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයක් හෝ දුම්රිය මාර්ගයක්.
මේක මේ ප්‍රශ්නෙට අදාළ නැහැ නේද කරු මන්ත්‍රීතුමා?
දැන් මේ ගොඩනැගිලි අදුවට වැඩක් නැහැ නේ මේ වැඩ ගන්න. කරු කතානායකතුමනේ මේකේ පුදුම සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ගොඩනැගිලි අදුව රජයේ සේවක මෙතෙන්ට ආවම රජයේ සේවකයන්ට යන්න දුම්රිය මාර්ගය තියෙන්නේ.
හොඳයි හොඳයි. දුම්රිය
මේක මේක සම්බන්ධය නෙමෙයි අවියෝජනීය බැඳීමක් තියෙනවා.
කියන්න කියන්න.
ඒ නිසා වෙන් කළ නොහැකි බැඳීමක්. ඒ නිසා මම දැනගන්න කැමතියි. දැන් අපි රෙකෝඩ් එකක් තියලා තියෙන ලෝකේ දුම්රිය ස්ථානයක් නැති අගනුවර එකම අගනුවර විදියට.
හොඳයි.
ලෝක වාර්තාවක්. ඒ නිසා
ප්‍රශ්නේ යන්න
දුම් මේ ගොඩනැගිලියාවට බෑ. ගරු කතානායකතුමත් ඒකෙන් පීඩා විඳිනවා මේ මාර්ග තදබදය.
ඒ
නිසා මාර්ග තදබදය ඉවත් කරන්න. ඔබතුමාට ප්‍රශ්න නැද්ද?
ප්‍රඥාන්ද.
ප්‍රශ්නයක්. ඒකනේ. ඉතින් ඒ නිසා මේ මාර්ග තදබදය ඉවත් කරන්න. සැහැල්ලු දුම්රිය මාර්ග ඉහලින් හෝ දුම්රිය මාර්ග පද්ධතියකුත් මේ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ සැලසුම් අතර තියෙනවාද?
කතානායකතුමනි, අනිවාර්යයෙන්ම අපි ජපන් රජයේ ආධාරත් එක්ක දැන් ඒ පිළිබඳව ඒ වැඩපිළිවෙල දැන්ටමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අනිවාර්යයෙන්ම දුම්රිය මාර්ගයක් මෙහි ඉඳලා කොටුව සහ අනිකුත් ප්‍රදේශ සම්බන්ධ වෙන දුම්රිය මාර්ග හයක් දැන්ටම සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම කැලණියේ ඉඳලා කැලණිය පාලම ඉඳලා අධිවේගී මාර්ගය මේ ප්‍රදේශයට බතරමුල්ල ප්‍රදේශයට ඒමටත් අපි සැලසුම් කරලා දැන් ක්‍රියාත්මක කරන්න යනවා.
හොඳයි. බොහොම ස්තුති ගරු චමින්ද විජේසිරි මැතිතුමා, කනිත්තෙල් සම්පත් සංවර්ධන ඇමතිතුමාගේ ඇසීමට, ගරු වෛද්‍ය නරින්ද ජයසිස මැතිතුමා අධ්‍යාපන ඇමතිතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, අයන්න එක මතුගම අධ්‍යාපන කලාපයට අයත් වලගෙදර මහා විද්‍යාලය 2012 වසරේ මධ්‍යම රජය මගින් ක්‍රියාත්මක කරන ද්විතීක පාසල් ව්‍යාපෘතියට ඇතුළත් කර ඇත. එම ව්‍යාපෘතිය යටතේ ඇතුළත් වන පාසල්වලට ප්‍රධාන කරනු ලබන්නේ තාක්ෂණික විද්‍යාගාරයක් හා ඒ සඳහා අවශ්‍ය උපකරණ පමණි. ඒ අනුව මෙම පාසල් සඳහා තාක්ෂණික විද්‍යාගාරයක් හා උපකරණ ලබා දී ඇත. දෙක, පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල ගොඩනැගිලි හා භෞතික සම්පත් සැපයීම අදාළ පළාත් සභාව මගින් සිදු කළ යුතුය. නමුත් මධ්‍යම රජය මගින් ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘති සඳහා පළාත් පාසල් තෝරාගත් විට එම ව්‍යාපෘති යටතේ ලබා දෙන ලබන පහසුකම් එම තෝරාගත් පාසල්වලට ලබා දේ. ඒ අනුව මෙම පාසල මධ්‍යම රජය මගින් ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘතියක් වන ළඟම පාසල හොඳම පාසල් ව්‍යාපෘතියේ සී කාණ්ඩයට ඇතුළත් කර ඒ අර්ථයේ ප්‍රධාන කරනු ලබන පහසුකම් ලබා දී ඇති. නමුත් එම ව්‍යාපෘති යටතේ පන්ති කාමර ගොඩනැගිලි ලබා දෙනු නොලැබේ. 3/2012 වර්ෂයේදී ද්විතීක පාසල් ව්‍යාපෘති යටතේ තාක්ෂණික විද්‍යාගාර හා උපකරණ ලබා දී ඇත. තවද ද්විතීක පාසල් සංකල්පය ක්‍රියාත්මක කරනු ලැබූ මුල් කාලයේදීම එනම් 2013 වසරේදී පරිගණක 69ක් ලබා දී ඇත. රේකී අමාත්‍යාංශය මගින් 2015 වර්ෂයේදී රුපියල් ලක්ෂ 19ක වියදමින් වැසිකිලි පද්ධතියක් ඉදිකර දී ඇත. තවද 2016 වර්ෂයේදී රේකී අමාත්‍යාංශය මගින් මෙම පාසලට රුපියල් ලක්ෂ 15ක සුළු අලුත් වැඩියාවක් හා රුපියල් 2,50,000ක විදුලි අලුත් වැඩියාවක් සිදු කර ඇත. එමෙන්ම ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ පාසලේ දන්ත සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 2 මුදලක් ලබා දීමට අනුමත වී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් සනීපාරක්ෂා පෙරට ව්‍යාපෘති යටතේ මෙම පාසලට වැසිකිලි කැසිකිලි පහසුකම් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 20ක් ප්‍රදානය කර ඇත. එමෙන්ම රේකී අමාත්‍යාංශයෙන් ක්‍රීඩා උපකරණ ලෙස වොලිබෝල් පහක්ද වොලිබෝල් නෙට් දෙකක්ද නෙට් බෝල් තුනක්ද යගුලි හතරක්ද කවපෙති හතරක් සහ ටේප් එකක්ද මෙම පාසල ලබා දී ඇත. තවද ලීබඩු වශයෙන් මේස 50ක්ද පුටු 50ක්ද ගුරුපුටු 3ක්ද ගුරු මේස 3ක්ද කබඩ් දෙකක් සහ මල්ටිමීඩියා උපකරණ එකක්ද දැනටමත් මෙම පාසලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දී අවසන්ය. පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල ගොඩනැගිලි හා මූලික භෞතික පහසුකම් අදාළ පළාත් සභාව විසින් ලබා දිය යුතු අතර බස්නාහිර පළාත් සභාව මගින් 2015 රුපියල් ලක්ෂ 21 පමණ වියදමින් පැවති ගොඩනැගිල්ලක් අලුත් වැඩියා කර ඇත. 2017 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 31 මුදලක් ගොඩනැගිල්ලක නවීකරණ කටයුතු සඳහා අනුමැති වී ඇති අතර මේ වෙන විට ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. 4. පළාත් පාසල් සඳහා ගුරුවරු සේවා ස්ථානගත කිරීම අදාළ පළාත් සභාව විසින් සිදු කරනු ලැබේ. මෙම පාසලේ සංගීත විෂය සංගීත විද්‍යාව හා විෂයන් විද්‍යාව යන විෂයන් සහ 6-9 ශ්‍රේණිවල දෙමළ විෂයන් ඉගැන්වීමට ගුරු භවතුන් ප්‍රමාණවත් පරිදි ලබා දී ඇති බවත් ක්‍රීඩා හා ශාරීරික අභ්‍යාස විෂය භාර ගුරු මහත්මිය දරු ප්‍රසූතියක් වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා දකුණු පළාතේ කරන්දෙණිය මධ්‍ය මහා විදුහල වෙත තාවකාලික සේවා අනුයුක්තයක් ලබා ඇති බවත් උපදේශන විෂය සඳහා ගුරු භවතුන් පත්කර නොමැති අතර දැනට පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරු මහත්මියක විසින් මෙම විෂයේ වැඩ ආවරණය කරන බවත් ඒ අනුව ගුරු හිඟයක් නොමැති බවත් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් විසින් වාර්තා කර ඇත. මෙම පාසල පළාත් පාසලක් වන බැවින් බස්නාහිර පළාත් සභාව මගින් අනෙකුත් අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් ලබා දිය යුතුය. 2012 වර්ෂයේ මෙම විදුහල ද්විතීයික පාසල ලියාපදිංචිය තෝරා ගැනීමට පෙර 1A-13 දක්වා පන්ති පැවැත්වෙන 1AB පාසලක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. මේ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 1020කි. වර්තමානයේ ද්විතීයික පාසල සංවර්ධන ව්‍යාපෘති යටතේ සංවර්ධනය කර 6-13 දක්වා පන්ති පැවැත්වෙන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 1080 දක්වා වැඩි වී ඇත. නව ගොඩනැගිලි ලබා දී නැතත් පැවති ගොඩනැගිලි අලුත්තඩය කිරීමට කටයුතු කර ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් විසින් වාර්තා කර ඇත. 2. විදුහල්පති විසින් ඉල්ලා ඇති මූලික ගුරු අවශ්‍යතා සපුරා ඇති බව පළාත් අධ්‍යාපන ලේකම් වාර්තා කර ඇති බැවින් තවදුරටත් ගුරුවරුන් ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැත. අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කරු කතානායකතුමනි, ඔබතුමා ඔය සඳහන් කරපු දේවල් ටික දීපයක හොඳයි. නමුත් දැන් මේ මතුගම සහ අලුත්ගම කියන ප්‍රධාන නගර දෙක මැද්දේ ප්‍රධාන මාර්ග ආසන්නයේ තියෙන පාසලක් 2012 මේක ද්විතීයික පාසලක් කරනකොට ඒ පාසලට දීපු ප්‍රධාන පොරොන්දුවක් තමයි නව ගොඩනැගිල්ලක් ලබා දෙනවා කියන එක. මොකද එහි පන්ති කාමරවල බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. අදත් ඔය ඔබතුමා සුළු අලුත් වැඩියා කිරීම වලට තමයි මුදල් වෙන් කළා තියෙන්නේ. පන්ති කාමර පවත්වාගෙන යන්නේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ, ගෘහ විද්‍යා කාමරයේ, ඊළඟට ගුරු කාමරයේ. නිසා මේ තෙමහල් ගොඩනැගිල්ල දිගින් දිගටම ඉල්ලා හිටිනවා. 2012 පොරොන්දු වල තමයි ද්විතීයික පාසල කරගත්තේ. දැන් ළඟම පාසල හොඳම පාසල කියලා නම් කරාට ගරු අමැතුමනි, මතුගම කලාපෙට මුදල් ගිහිල්ලා නැහැ. දැන් යෝජනාව තිබුණාට තවමත් මේ ක්‍රියාත්මක තලයේ නෙමෙයි තිබෙන්නේ. තවමත් එහෙම නිශ්චිත පොරොන්දුවක් ලබා දීලා නැහැ. මේ පන්ති කාමර භාවිතා කරන්න පුළුවන් තෙමහල් ගොඩනැගිල්ල ලබා දෙනවා කියලා. ඒකයි මෙතන තියෙන මූලික ප්‍රශ්නේ.
හොඳයි අමැතුමා.
ගරු කතානායකතුමනි, මේ අර මේකේ මම පළවෙනි ප්‍රශ්නෙට මේකේ උත්තරේ කොටසක් දීලා තිබුණා. ඒ කියන්නේ මේ ව්‍යාපෘති අර්ථයේ අතුලත්වන පාසලට ප්‍රධාන කරන ලබන්නේ තාක්ෂණික විද්‍යාගාරයක් පමණි. ඒ කියන්නේ ද්විතීයික පාසලක් වුණාම තාක්ෂණික විද්‍යාගාරයක් විතරයි ඒක ගියාණ්ඩුවෙන් ඒ මත තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් ළඟම පාසල ව්‍යාපෘති අර්ථයේ මේ අපි ඒත් මේ ප්‍රමුඛතාවය හඳුනගෙන තමයි මේ පාසල් තෝරාගන්න ලැබේ. උදාහරණයක් විදිහට අපි 2015 ජනවාරි මාස 12 අපි මේ අලුතෙන් නවරජය ආවට පස්සේ විදුලිය තිබ්බේ මේ රටේ 60% ගානකට. දැන් 95% විදුලිය තියෙනවා. අලුතෙන් මේ අවුරුදු දෙක තුළ විතරක් ගරු කතානායකතුමනි වැසිකිලි විතරක් 26,000ක් හදලා තියෙනවා. දැන් අපි හදන්නේ ප්‍රමිතියකට යන්න අර ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව ළමුන් 50කට එක වැසිකිලියක් බැගින් හදන ව්‍යාපෘතියක්. ඉතින් මේ වගේ දැන් අපි පාසල් 7,000ක් තෝරගෙන තියෙනවා. පාසල් 10,361. එතකොට 7,000ක් තෝරගත්තාම අර වැඩි ප්‍රමුඛතාවයේ දිය යුතුේ වල තමයි ඉස්සෙල්ලාම යන්නේ. එතකොට මේ ඒ අනුව තමයි මේ මුදල් ප්‍රතිපාදනය යන්නේ. ඔබතුමාව දන්නවා කලුතර දිස්ත්‍රික්කේ කොච්චර මේ ළඟම පාසල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවද කියලා.
දෙවෙනි ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මේ පාසල් සඳහා ක්‍රීඩා උපදේශකවරු බඳවා ගන්න ඔබතුමා කටයුතු කරමින් යනවා. ඒතර මේකේ වයස් සීමාව තිබෙන අවුරුදු 35. දැන් මෑත කාලේ වෙනකන් ක්‍රීඩා උපදේශකවරු බඳව ගත්තේ නැති නිසා ස්වේච්ඡාවෙන් කටයුතු කරපු ගුරු ප්‍රමාණයක් ඉන්නවා පුද්ගලයන් ප්‍රමාණයක් එය විවිධ ජාතික මට්ටමේ සහතික සුසුකම් ලාභීන් එතකොට මේ අවුරුදු 35 කියන එකේදී යම් ගැටලුවක් 200ක පමණ පිරිසක රැති වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා එයයි දක්ෂතාවයේ සහිතයි එතකොට මේ සුදුසුකම් තියෙන මෙවැනි අයගෙන් තවදුරටත් සේවය ලබා ගන්නට මේක ඇතුලේ ක්‍රමවේදයක් සකස් කරන්න බැරිද
කතානායකතුමනි මේ ගුරු ව්‍යවස්ථාව අනුව තමයි බදවා ගැනීමේ පරිපාටිය ක්‍රියාත්මක කරන්නේ ඒ අනුව අපිට මේකට මේ ගුරු අධ්‍යාපනඥ සේවයට බදවා ගැනීමේ මේ ප්‍රශ්නේම ආවා විශේෂයෙන්ම 1190ක් පුරප්පාඩු තිබිලා වයස 30ට අඩුවෙන් තමයි ඒක බඳවා ගත යුතුව තිබුණේ අපි ගැසට් කරපුවම අපි 500 ගානයි ඉතින් ඒ නිසා අපි ආපහු PSC එකෙන් අනුමැතිය ගත්තා 35 කරලා දෙන්න කියලා. එතකොට දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමේදී ගරු කතානායකතුමනි ආයුධුම්පත් 17000ක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ 35 කරලා තියෙද්දි ඉතින් මේ බඳවා ගැනීමේ පරිපාටියෙන් පිට යන්න පුළුවන් කමක් නැහැ. නමුත් හැබැයි මේ දැන් මොකද මේ මේක කරොත් එහෙම ගරු මන්තුමා තවත් ගුරු ඔය වගේ තව තව එක එක අංශ වලට ගද්දී මේ දැන් උදාහරණයක් විදිහට අපි ගුරු උපදේශන සේවය මේ ශිෂ්‍ය උපදේශන සේවයට ගන්න බලාපොරොත්තු වෙනවා මේ මේ ගුරුවරුන්. ඉතින් ඒ හැම එකකටම මේක බලපෑත්‍රා. ඉතින් එකක් රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය දෙන්නත් ඕනේ. අනිත් එක මේ අර ඔබතුමා කිව්වා වගේ මාවත් හම්බෙන්න ආව ඒ කණ්ඩායම් ගන්නවම ඊට පස්සේ ඒ සමහර අයගේ සුදුසුකනුත් නෑ. ඉතින් අර කාලයක් තිස්සේ වැඩ කළද එහෙම බලපුවම ඒ ආපු කණ්ඩායමේ බොහොම කෙටි පොඩි ගණනාවක් හිටියේ. ඉතින් අපි ඉදිරියේදී මේගොල්ලන්ගේ අර කරපු මේ මේ කාලය මේ හැම දෙයක්ම බලලා අපි බලන්නම් පුහුණුකරුවන් වශයෙන්වත් මේ යම් පදනමක් උඩ ගන්න පුළුවන්ද
කියලා. හොඳයි ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ගරු කර්මාන්ත වාණිජ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා
මම අහනවා
බල පුරාජනී බලශක්තිය මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි
ගරු සභානායකතුමා විදුලි බල පුනර්ජනනය මැතිතුමා වෙනුවෙන් අපදාන සංවිධායකතුමා එනවා හරි 7 වෙනි ප්‍රශ්නේ
7 විදුලි බල ඇමැතිතුමා සතියක් කල් ඉල්ලලා තිබෙනවා
ගරු ඩල සලාපෙරුම් මැතිතුමා රාජු බේසේ සංවර්ධන මැතිතුමාගේ ඇසීමට ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ගරු නීතිය සාමයේ දක්ෂින සංවර්ධන මැතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි පිළිතුර A1 ශ්‍රී ලංකා පොලිසිය විසින් සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතන වෙත මృత ශරීර කොටස් බාර දී නොමැත A2 අධිකරණ නියෝගිකෙන් තොරව මృత ශරීරයක් හෝ මృత ශරීර කොටසක් කිසිදු ආයතනයකට බාර දීමට ශ්‍රී ලංකා පොලිසියට නෛතික බලයක් නොමැත A3 පැන නොනගී ඈ පැන නොනගී
මృత ශරීර කොටස් මේ සයිටම් ආයතනයට ලබා දෙන්නට යෙදුනාය කියලා තොරතුරක් රාජ්‍ය කටයුතු වලදී එලිදරව් වුණාද?
ඒක අදාළ අමාත්‍යතුමාට යොමු කරන්න මම දන්නේ මේ ඉදිරිපත් කළ තියෙන පිළිතුරු
විතරයි. මම කියන්න හදන්නේ තිබුණු පරීක්ෂණයකදී එලිදරව් වුණා ඒ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා කරන මృత ශරීර පරීක්ෂණයකින් පස්සේ ඒ වගේ මృత ශරීර කොටස් කීපයක් සයිටම් ආයතනයට යොමු ලැබුවයි කියලා. මේක රජයේ කටයුතු වලදී එලිදරව් වූ සිද්ධියක්. ඉතින් මම අහන්නේ ඒ තත්වය ගැන සොයා බලලා අපිට කියන්න මෙහෙම එකක් වුණාද නැද්ද? මృత ශරීර කොටස් සයිටම් එකට යවුවද? යව්වේ කවුද?
හොඳයි ගරු ඇමතිතුමා.
ඔක් වෙලා නැහැ.
හොඳයි.
එහෙම එලිදරව්වක් වෙලා
නැහැ. වෙලා නැහැ. දෙවෙනි ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා.
වෙලා නැහැ. ඔව්. දෙවෙනි ප්‍රශ්නේ.
හොඳයි.
කිසියම් මාකාරයකට එබඳු මృత ශරීර කොටස් සයිටම් ආයතනයට යවනු ලැබූ බව යම් අයෙකු විසින් නිලතලවල කටයුතු ඉටු කිරීමේදී ප්‍රකාශ කර තිබෙනවා නම් ඔබතුමා ඒ ගැන කුමක් කරනවාද?
ඒවා පිළිබඳ පීවර ගන්න පුළුවන්.
හොඳයි.
ඔව්.
හොඳයි බොහොම ස්තුතියි ගරු බන්දුල ගුණවාදන මහත්මයා ගරු කුසිකම් නැමැතිතුමා ඇසීමට
මම ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි
ගරු කතානායකතුමනි අයන්න පිළිතුරු බොව් 2016 අයවැය යෝජනා අංක 129 ට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මනා සහයෝගිතාවයේ තුලින් උසස් තත්ත්වයේ බීජ නිෂ්පාදනය කිරීමේ වැඩසටහන production of high quality seeds සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබුණි. ආයන්නේ දෙක පිළිතුර ආයතනයේ ලබා දුන් මුදල මිලියන 2016-12-31 වෙනි දිනට වියදම රුපියල් මිලියන් වලින්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මිලියන 428.16ක් වියදම මිලියන 121.31යි. ඌව පළාත් සභාව මිලියන 3.3 ලබා දුන් මුදල වියදම මිලියන 3.313යි. කෘෂිකර්ම අමාත්‍යාංශය ලබා දුන් මුදල මිලියන 91.21යි. වියදම 0.07යි. එකතුව ලබා දුන් මුදල මිලියන 522.67යි. වියදම රුපියල් මිලියන 124.41. ඉහත වියදම් වලට අමතරව උක්ත වැඩසටහන යටතේ නිරවුල් කිරීම සඳහා රුපියල් මිලියන 81.895ක් හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ රුපියල් මිලියන 91ක් බැඳීම් පවතී. එක සහතික බීජ නිෂ්පාදනය කරන කොන්ත්‍රාත් ගොවීන් පුද්ගලික ආයතන වෙත ලබා දිය යුතු ගුණාත්මක මූලික බීජ සංවර්ධනය සඳහා අවශ්‍ය වන ගොවිපල් යාන්ත්‍රීකරණය හා යටිතල පහසුකම් සංවර්ධනය හා පරීක්ෂණ කටයුතු සඳහා රුපියල් මිලියන 428.16ක මුදල කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වෙත වෙන් කරන ලදී. මින් රුපියල් මිලියන 121ක් 2016 වර්ෂයේදී වැය වී ඇති අතර ඉහත සඳහන් පරිදි බැඳීම් ලෙස රුපියල් මිලියන 81.89ක් තවදුරටත් 2017 වර්ෂයේදී ගෙවීමට ඉතිරි වී ඇත. ඌව පළාත් සභාව වෙත වෙන් කරන රුපියල් මිලියන 3.313ක මුදල උපයෝජනා කළ ආකාරය පහත දැක්වේ. ඔක්කම්පිටිය ගොවිපල අතිරේක ආහාර භෝග මූලික බීජ නිෂ්පාදන ගොවිපලක් වන අතර එම බීජ කොන්ත්‍රාත් ගොවීන් හරහා ගුණනය කර සහතික කරන ලද බීජ ගොවීන් ලබා දීම සිදු කරයි. මෙම ගොවිපල තුළ අතිරේක ආහාර භෝග බීජ නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් යලකන්නේ සිදු කරනු ලැබේ. යලකන්නේදී ගොවිපල සඳහා කුඹුකන් ඔයෙන් ජල සම්පාදනය කරන අතර යලකන්නේදී ගොවිපල තුළට නිකුත් කරන ජල සැපයුම ප්‍රමාණවත් නොවන බැවින් ඊට විසඳුමක් ලෙස ගොවිපලට ජලය ලබා ගන්නා වැව පිළිසකර කිරීම පියවරගෙන ඇත. ඒ අනුව වැය විෂය 118-2-3-36-8-25.9 යටතේ රුපියල් මිලියන 3.313ක් වියදම් කර වැව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන ලදී. මේ අනුව ඉදිරි වර්ෂයේදී කොන්ත්‍රාත් ගොවීන් සමග සහතික බීජ නිෂ්පාදනය කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ඇත. 3. කෘෂිකර්ම අමාත්‍යාංශ වෙත වෙන්කර රුපියල් මිලියන 84.936ක මුදල උපයෝජනය කළ ආකාරය පහත දැක්වේ. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පුවත්පත් දැන්වීමක් මගින් පුද්ගලික අංශයේ මීට අදාළ ව්‍යාපෘති යෝජනා ලබා ගන්නා ලදී. මෙම ව්‍යාපෘති යෝජනා අතරින් තෝරා ගන්නා ලද ව්‍යාපෘති යෝජනා 3ක් සඳහා ඔවුන්ගෙන් ව්‍යාපෘතිවල යන්ත්‍ර සූත්‍ර උපකරණ මිලදී ගැනීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැයවන මුදලින් 50%ක ගැලපුම් ආධාරයක් මැචින් ග්‍රාන්ට් ලබා දීමට කටයුතු කරනු ලැබිනි. ඒ අනුව මෙම ව්‍යාපෘති 3 සඳහා රුපියල් මිලියන 91.217ක මුදලක් ගෙවීමට සූදානම්ව ඇත. අදාළ පුද්ගලික ආයතනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම නීති උපදෙස් සඳහා නීති ප්‍රති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර නීති උපදෙස් ලැබුණු වහාම එම ගෙවීමද සිදු කිරීමට හැකිවනු ඇත. ඒ අනුව පහත නම් සඳහන් ආයතන මගින් අදාළ මිල ගණන් යටතේ ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇත. ආයතන ඇරෝමා එක්ස්ට්‍රීම් ප්‍රයිවට් ලිමිටඩ් මිලියන 67.05යි. වින්පැක් ග්ලෝබල් සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් මිලියන 11යි. CIC සීඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් මිලියන 12.71. එකතුව මිලියන 91.217. තුන්වෙනි එක
පිළිතුර කුෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිලාභීන් ලෙස පහත ආයතන දැක්විය හැකිය. Aroma Extreme Private Limited, Winpack Global Solution Private Limited, CIC Seeds Private Limited. කුෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ ගොවිපළ සංවිධානයේ ඇමනුම් එක ඌව පළාත් සභාව පළාත් කුෂිකර්ම දෙපාර්තමේන්තුව ඔක්කම් පිටිය ගොවිපළ ආයන්න නොයස නම් මන්ද අදාළ නැත.
මගේ පළවෙනි ප්‍රශ්නය ගරු ඇමතුමා මිලියන දහසක් කියන්නේ බිලියන එකක් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් කෙටියෙන් අර දීර්ඝ විස්තරයක් කරන්න ඔබතුමා කාලය ගත එක ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මේකෙන් වියදම් කරපු 100ට ගාන කීයද කියලා මට කරුණා කරලා කියනවාද?
ගරු මන්තුමා අපේ ව්‍යාපෘති වලට ඒ ඉල්ලලා තිබුණු මුදල් වලින් අපිට 100ට 50ක් තමයි ලැබිලා තියෙන්නේ. ඒ 100ට 50න් තමයි අපි ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
ගරු කතානායකතුමනි දෙවෙනි ප්‍රශ්නය.
හොඳයි.
දෙවෙනි ප්‍රශ්නය මේ සියලුම අමාත්‍යාංශ වලට මේ පාර්ලිමේන්තුවේ අයවැය ලේකණෙන් වෙන් කරන මුදලින් 50%ක් තමයි එතුමන්ට ලැබිලා තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරලා තියෙනවා බිලියන 203ක්. වියදම් කරලා තියෙන්නේ 2016 වර්ෂයේ බිලියන 65යි. එතකොට හිතෙන්නේ අධ්‍යාපන ඇමතිතුමාගේ දුර්වලකමක් කියලා. 138ක් වියදම් කළ ප්‍රමාණය වගේ දෙගුණයක් වියදම් නොකළ එක. ඒ නිසා මේ
ප්‍රශ්න අහන්න ගරු මන්ත්‍රීතුමා.
ඒ නිසා මේ ව්‍යාජ ඉලක්කම් අයවැය ලේකණයට දෙන්න බැරි මුදල් මේ ලේකණයට ඇතුල් කිරීම පිළිබඳ ඔබතුමත් පාර්ලිමේන්තුව වශයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින අතර ඉතිරි මේ 150 වියදම් කරපු ආකාරය පිළිබඳ ඔබතුමාගේ කරුණු ටික බලලිවිල්ල මම වෙනම ප්‍රශ්නයක් අහනවා.
හොඳයි බොහොම ස්තුතියි ගරු සල්මන් මැතිතුමා ගරු සුදේශාත්මක කටයුතු ඇමතිතුමන් ඇයි. ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිණිය ඉදම්සා පාර්ලිමේන්තු ප්‍රතිසස්න ගරු ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මම අහනවා.
ගරු කතානායකතුමනි ආ එක ඉඩම් මැන හඳුනා ගැනීමක් කර නොමැති බැවින් මුඩුබිම් හා කුඹුරු ඉඩම් ප්‍රමාණය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. ආ දෙක නොමැත. ආ තුන මෙම ඉඩම්වල කළමනාකරණය වතු සමාගම් විසින් සිදුකරන බැවින් ඒවා පළදායිව යොදා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සකස් කර නොමැත. ආ හතර පවතී. නිල වශයෙන් අවලංගු කිරීම කරගැනීමෙන් පසුව නැවත ලබා දීමේ හැකියාව පවතී. මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වූ වගාව සහිත ඉඩම් හෙක්ටයාර් 7687.29ක පමණ ප්‍රමාණයක් පාලනය හා කළමනාකරණය සඳහා ගැසට් පත්‍රයේ පළ කිරීම මගින් රාජ්‍ය වැවිලි සංස්ථාවට හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙත ලබා දී ඇත. එම ආයතන විසින් මෙම ඉඩම් වතු සමාගම් වෙත ඍජුබදු හැටියට ලබා දී ඇත. වර්තමානයේ මෙම ඉඩම් භුක්ති විඳිනු ලබන වතු සමාගම් විසින් අදාළ ඉඩම් මැන නිශ්චිතව හඳුනා ගැනීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ඉඩ නොදෙන බැවින් එකී ඉඩම් පළදහයි ලෙස යොදා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම දැනට අපහසු වෙලා තිබෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ළඟදිම අදාළ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා ඒ කටයුත්ත කරන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න. දැන් ඊයේ අපි වැවිලි කර්මාන්ත ඇමතිතුමයි වතු යටිතල පහසුකම් ඇමතිතුමයි මමයි එකතු වෙලා සාකච්ඡා කරලා දැන් අර වතුවල පර්චේස් 7 වගේ දෙන ඒ ඉඩම් වලටත් කඩිනමින් ඔප්පු දෙන්න අපි තුන් දෙනාම එකඟතාවයකට ආවා.
මගේ අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ඔබතුමා කිව්වා වගේ රාජ්‍ය වැවිලි සමාගමටත් ජනවාසමටත් දීලා තියෙනවා. ඒකෙන් බදු දීලා තියෙනවා. ඒගොල්ලෝ ආපහු බදු දීලා තියෙනවා. ඒ බදු ගත්ත අය ආපහු අතුරු බදු දීලා තියෙනවා. එතකොට ඒ විතරකුත් නෙවෙයි ඒ අයට දීපු ප්‍රමාණයට වඩා වැඩි විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ඒගොල්ලෝ භුක්ති විඳිනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා ඒවා අත්පත් කරගන්න මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද කියලා.
ඔව් එහෙම තැන්ගෙන වාර්තා වෙලා තිනවා. නොයෙකුත් ගැටලු සහගත තැන් තිනවා ඔය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් පරිහරණය පිළිබඳව. අපි ක්‍රමානුකූලව ඒවට යම් පරිවරක් අරගෙන ඒවා පළදායි විදියට යොදන්න පුළුවන් ක්‍රමයක් හදනවා.
එකම සුළු ප්‍රමාණයෙන් අපේ ගම්වල ජනතාව ඉඩම් භුක්ති විඳිනවා. ඒවට ඒගොල්ලෝ මුදලුත් LRC එක නියම කරන මුදල් ප්‍රමාණයනුත් ගෙවලා තියෙනවා. නමුත් මේ වෙනකොට ඒ පුද්ගලයන්ට ඒ සඳහා නිසි බලපත්‍රයක් නිකුත් වෙලා නැහැ. ඒක කඩිනම් කරන්න කටයුතු කරනවාද කියන එක මම ඔබතුමා අහනවා.
මගේ දිස්ත්‍රික්කයෙන් මම පොඩි අත්දැකීමක් කරන්න ඒක ආරම්භ කරා. අපි බලාපොරොත්තු වෙනවා ඒක රට පුරාම ක්‍රියාත්මක කරන්න. ඔබතුමියගේ ප්‍රදේශෙත් අපි ඒක ක්‍රියාත්මක කරන්නම්. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සින්නක්කර ඔප්පුව ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියලා. දැන් ඒකත් එතුමා විසින් අපට දීපු උපදෙස් අනුව කඩිනමින් ආරම්භ කළා. අපි 2020 වෙනකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ බලාපොරොත්තුව අපි සිහිනයක් හැටියට තිබුණ එක යථාර්ථයක් කරනවා කියන එකත් මම මතක් කරන්න කැමතියි.
හොඳයි ගරු විමරවිල දිසානායක මැතිතුමා ඉදම්සා පාර්ලිමේන්තු ප්‍රතිසස් කරන ගරු මැතිතුමාගේ
අහනවා ගරු කතානායකතුමනි
අපන අවුරුද්දේ ඔබතුමා අහනවනේ අර ඊය අහපු එක නේද මේ? ඔන්න එකපාරට ආවා. ආ එක සිරිල් පෙරේරා මහතා මෙම ඉඩම අනවසරයෙන් භුක්ති විඳ ඇත. ආ දෙක ඔව්. ආ තුනත් ඔව්. ආ හතරත් ඔව්. ආ එක මෙම ගැටලුව සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2016 දෙසැම්බර් 16 වෙනි දිනතිව ලබා දුන් නිර්දේශ ප්‍රකාරව එය කඩිනමින් විසඳන ලෙස ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ 2017 මාර්තු 8 වෙනි දිනති ලිපිය මගින් අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ලිපියත් මං ගාව තියෙනවා. ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි දැන් මෙතනදී දැන් එතුමාට ඉඩම ලබා දෙන්නේ කවදාද? අවුරුදු 17ක් පදිංචි.
අවසරයෙන් ඉඳලා තියෙන අවුරුදු 17ක්. දැන් මේක මං හිතන්නේ ඔබතුමා දන්නවනේ තනයි පුජ්‍යලය ගැන. මම හොයලා බැලුවා මේක අම්පාරෙන්. ඇත්ත වශයෙන්ම මේක දෙපාර්ශ්වය එකඟ වෙලා මොහුට අර යාබදම පර්චස් ලිස්ට් දෙන්න එකඟ වෙලා තියෙනවා.
අම්පාරය පටංගන යනවා එතුමා. ඒක නගර සභාවේ ලියාපදිංචි. ව්‍යාපාරයක් අවුරුදු 17ක්. තොර ලයිට් බිල් වතුර බිල් ලොකු ගෙවලා තියෙනවා. ඉඩම් කොමසාරිස්වරයා නිර්දේශ කරලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් නිර්දේශ කරලා තියෙනවා. 17 අවුරුද්දා පදිංචි කරන ඔබතුමාම කිව්වා ලක්ෂ ගානට සින්නක් කරපු දෙනවා කියලා. 17 අවුරුද්දා පදිංචි මේ මිනිස්සයාට මේ පර්චස් විශ්සේ බලපත්‍රය ඉල්ලන්න සින්නක් කරපු වක් නෙමෙයි.
හොඳයි ගරු එමෙතුමා.
ඌට ඒක කඩිනමින් ලබා දෙන්න කියලා අම්පාරේ දිසාපති කාර්යාලයට දන්වලා තියෙනවා. දැන් හැබැයි මම දන්න තරමින් ඔබතුමා දන්නවා ඇති මට වඩා හොඳට මොකක් හරි පරණ අයිතිකාරයෙකුත් ඇවිල්ලා උද්ඝෝෂණයක් කරලා එහෙම ප්‍රමාදයකුත් වෙලා තියෙනවා.
හොඳයි ගෞරවමන්තුමා. ගරු විමරවිල මන්ත්‍රීතුමා
ඇවිල්ලා.
කොහමරි එහෙම එකක් වුණානේ.
අලුත් අයිතිකාරයෙක් කියලා නමුත් ඉඩම් කොමසාරිස්තුමා කියන්නේ මෙයාට මේක දෙන්න කියලා.
ඉඩම් අමාත්‍යාංශයෙන් දන්නලා තියෙන ඉක්මනට දෙන්න කියලා.
හොඳයි අමිතුමා ඔයාලා බලලා හොඳයි හොඳයි බොහොම
ස්තුතියි.
හොඳයි ඔන්ඩබල් ශ්‍රීජරන් අනබල් ගරු කනක හෙරත් මැතිතුමා
ගරු කතා
ගරු ආපදා කරුණාකර මැතිතුමා ඇසීමට
මම අහනවා ගරු
ඔලරෙඩි ස්ටේට් මිනිස්ටර් යු ආර් රිප්ලයින්
පළමුණු ප්‍රශ්නය 2016 මැයි මාසයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායගිය හා නායෑම් අවදානමට ලක් වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ වතු සංඛ්‍යාව කොපමණද? වතු සංඛ්‍යාව 14යි. එම වතුවල නම් කවරේද?
ගරු ඇමතිතුමා ප්‍රශ්න කියන්න අවශ්‍ය වෙන්නේ පිළිතුරු දෙන්න නොම්බරේට කියලා.
දෙහිඕවට කලාපයේ 119 හල්ගොඩ 115B බොරලන්කඩ 123 බටන්ගල 4 මඩගම්මන 123 බටන්ගල 123 බටන්ගල 122A රංගේගම දෙහිඕවිට හා ඇහැලියගොඩ කලාපයේ මාදොළහා 132B දිවුරුම් පිටිය 9 බුලත් කොහුපිටිය කිරිපෝරුව නෙවුස්මියර් ඉහළ 11 නෙවුස්මියර් ඉහළ උඩපොත 13128 පූනෑහැල 14 දරණියගල වත්තේ ගෙදර 3 අධික වර්ෂා හේතුවෙන් නායෑමෙන් හා හානියටපත් තර්ජනය ලක්වීමෙන් අවතැන් වූ පවුල් සංඛ්‍යාව කොපමණද? පූර්ණහානි 230යි අර්ධහානි වූ නිවාස 184යි 1884යි එතකොට එතන මෙන්න මේ වගේ පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි ගරු කතානායකතුමනි ආපදා තත්ත්ව වාර්තා අනුව නායෑම් හා නායෑම් අවදානම් හේතුවෙන් අවතැන් වූවන් ලෙස පවුල් 4853ක ප්‍රමාණයක් හඳුනාගෙන ඇත මෙම පිරිස කඳවුරු ගත කිරීම සිදුකර පිසු ආහාර වියලිසලාක අත්‍යවශ්‍ය වෙනත් සහනාධාර ද්‍රව්‍ය ලබා දීම සිදුකරන අතර ඉහත හඳුනාගත් පවුල් අතරින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කරන ලද මූලික භූ පර්යේෂණ මගින් අධි අවදානම් හා නැවත පදිංචි කළ යුතු පවුල් සංඛ්‍යාව 1965ක් එතකොට එතනදී 1965න් පවුල් 1941ක් සඳහා 2016 හත්වැනි මාසේ 27වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණානුව පදිංචි සඳහා පහත සඳහන් නිවාස ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇත. එතකොට එතන අයන්න රාජ්‍ය අනුග්‍රහය හා ප්‍රතිලාභ ශ්‍රම දායකත්වය යටතේ රජය මගින් වෙන් කර දුන් ඉඩම් කොටස් වල හා තම පුද්ගලික ඉඩමෙහි පවුල් 997ක් සඳහා නිවාස ඉදිවෙමින් පවතිනවා. එවාගේම ආයන්න නිවසක් සහිත ඉඩමක් තමා විසින් මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ලද පවුල් 110ක් සඳහා විශේෂ නිර්ණායක යටතේ ගෙවීම් කිරීමට පියවරගෙන තියෙනවා. එවාගේම තුන්වෙනි කාරණේ එතන පුද්ගලික හා රාජ්‍ය නවන සංවිධාන අනුග්‍රහය යටතේ නිවාස 201ක් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගෙන තියෙන අතර පවුල් 114ක් නිවාසවල පදිංචි කරවීමට පවුල් 17ක් නිවාස ඉදිකිරීමටත් අවසන්ව පදිංචි කිරීමට නියමිතවද පවුල් 71ක් සඳහා ඉඩම් හඳුනා ගැනීම හා හඳුනාගත් ඉඩම් ඉදිකිරීම ආරම්භ කිරීමට පියවර ගෙන තියෙනවා. ඊළඟට එසේ නොමැති නම් පවුල් සඳහා වන විට පදිංචි ඒක අදාළ නැහැ. ඒ පවුල් සඳහා නිවාස පිළිබඳ තමයි උත්තර දුන්නේ. ඒක තමයි ඔබතුමාට දැන් තියෙන උත්තර. වෙනත් ප්‍රශ්න අවශ්‍ය නම් තියෙනවා තවත්
ගරු කතානායක
මැතිතුමා ආණ්ඩ.
පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මේ මෙතන අහලා තියෙනවා නිවාස කොප දැන් පවුල් 269ක් මුළුමනින්ම නිවාස විනාශ වෙලා තියෙනවා. ඒ අතරින් පවුල් නිවාස කීයක් දැනට දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගිහිලා තියෙනවා දැනට නිවාස කීයක් ලබා දීලා තියෙනවද?
මේ වෙනකොට මේ නිවාස ටික ඉදි කරමින් පවතිනවා. දැන් මෙතන වාර්තා වෙලා තියෙනවා දැනට ඒ කටයුතු ටික ඉදි වෙමින් පවතිනවා කියලා ඉවරලා.
මම තාම එක නිවසක්වත් ලබා දීලා නැහැ. දැනට හැදෙනවා 84ක් දෙවෙනි ප්‍රශ්නේ. දැනට නිවාස 80ක් විතර පමණ හැදෙනවා. නමුත් 180ක් පමණ තව අවශ්‍යතාවයක් තියෙනවා. තව එක වත්තක මුල් ගලක් තියලා තියෙනවා. නමුත් ගිය වර්ෂයේ දැන් මාස 8කට 9කට කලින් නමුත් ඒව තව වෙනකන් ආරම්භ කරලා නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්නේ මේක ඉතාමත් කඩිනමින් මේ අවශ්‍යතාවයන් ඉෂ්ටකරන මේ කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරන අඩුමතරමේ අර මුල් ගල තියපු ඒවවත් ආරම්භ කරන්න කටයුතු කරන්න කියලා.
කරත් මන්ත්‍රීතුමා මෙහෙම කරන්න දැන් අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඒකේ නැවත වාර්තාවක් ලබා දෙන්න ඔබතුමාගේ වාචිකව අපිට දැනුවත් කරන ප්‍රශ්නේ අපිට වටිනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඒ අදාළ ග්‍රාමසේවක වසමේ ග්‍රාමසේවක හරහා එන වාර්තාව ලේකම් කාර්යාලයට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිර්දේශය ඇතුව නැවත අපේ අමාත්‍යංශයට එවන්න එතන විස්තර ටික. මොකද සමහර අවස්ථාවලදී ඉඩම් වල එක එක එක්තරා ගැටලු තියෙන්න පුළුවන්. මොකද මමත් අපේ පැල්මඩුල්ල කලාපේ බලනකොට හොඳයි
හරි
ලබා දෙන්න. Thank you.
බොහොම හොඳයි. බොහොම ස්තුතියි. දෙවෙනි වටේ හතරවෙනි ප්‍රශ්නේ ගරු තමින්ද විජේසිරි මැතිතුමා ප්‍රශ්නේ අහනවද? හයවෙනි ප්‍රශ්නේ ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ප්‍රශ්නේ අහනවද? අටවැනි ප්‍රශ්නය ගරු ඩල සලාපරින් මැත්තුමා ප්‍රශ්නය අහනවාද ටේබල් කරනවාද
සභාගත කරනවා කතා නැහැ
සභාගත කරනවා ඔව් 11 වෙනි ප්‍රශ්නය ගරු සල්මන් මැත්තුමා
ඒක අහන්න දොරි
ප්‍රශ්නය අහනවාද සභාගත කරන්න හොඳයි
කතා කරමු
14 ගරු ශ්‍රීධරන් මැත්තුමා උසස් අධ්‍යාපන මැත්තුමා ඇසීමට ප්‍රශ්නය අහනවාද are you going table
yeah
Parliamentary Stavra Niyoganga Vistuna Deke Arate Prasnakaru Douglas Devananda Mettuma. I would like to bring to your kind attention that
yes,
might have
yes.
difficulties in allowing tomorrow for the one, so we'll do our best to help you. But please restrict the number. You'll be helping all of us here.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே இன்று நமது நாட்டில் வேலையில்லா பிரச்சனையை ஓரளவு தீர்க்கின்ற வகையிலும் பொதுமக்களது போக்குவரத்து தேவையை போதியளவு பூர்த்தி செய்யும் வகையிலும் முச்சக்கர வண்டிகளின் போக்குவரத்து பணிகள் காணப்படுகின்ற அதே நேரம் சுற்றுலா பயணிகளின் கணிசமான அளவு போக்குவரத்து தேவையினை அது பூர்த்தி செய்து வருகின்றமையும் குறிப்பிடத்தக்கது இந்த வகையில் சுமார் 2.3 மில்லியன் முச்சக்கர வண்டிகள் நமது நாட்டில் பாவனையில் இருப்பதாக கூறப்படுகின்ற நிலையில் 400,000 வாடகை முச்சக்கர வண்டிகள் நமது நாட்டில் காணப்படுவதாக மோட்டார் வாகன திணைக்கள தகவல்கள் தெரிவிக்கின்றன நமது நாட்டை பொறுத்தவரையில் முச்சக்கர வண்டியானது சுற்றுலாத்துறை சார்ந்த முக்கிய பங்கினை வகித்து வருகின்ற நிலையில் இவரிடம் 2.5 மில்லியன் சுற்றுலா பயணிகளை கவர்ந்திருப்பதே இலக்கு என இலங்கை சுற்றுலா அதிகார சபை தெரிவித்திருக்கும் நிலையில் கடந்த ஜூன் மாதம் 26ஆம் தேதி கொழும்பிலுள்ள அமெரிக்க தூதரகம் விடுத்துள்ள பாதுகாப்பு தகவலில் அமெரிக்க பெண் பயனாளிகள் மீதான பொருத்தமற்ற தொடுகைகள் கொழும்பு பகுதிகளில் காணப்படுவதாகவும் இவ்வாறான சம்பவங்களில் முச்சக்கர வண்டிகளின் சாரதிகள் தொடர்புபட்டுள்ளதாகவும் தெரிவித்துள்ளது இது முச்சக்கர வண்டி போக்குவரத்து துறையில் ஈடுபட்டுள்ள எமது நாட்டு அனைத்து சாரதிகளையும் அவமதிக்கின்ற செயலாகவும் எமது சுற்றுலாத்துறையை பாதிப்படைய செய்வதுமாகவே அமைந்துள்ளது 2017ஆம் ஆண்டின் ஜனவரி மாதம் முதல் கடந்த ஜூன் மாதம் வரையிலான காலப்பகுதிக்குள் இலங்கைக்குள் வருகை தந்துள்ள சுற்றுலா பயணிகளின் எண்ணிக்கையை பார்க்கின்ற பொழுது அமெரிக்காவிலிருந்து சுமார் 28,139 பயணிகளை இலங்கைக்கு வருகை தந்துள்ளனர் அந்த வகையில் இலங்கைக்கான சுற்றுலா பயணிகளின் வருகையில் அமெரிக்கா 9வது இடத்தையே வகிக்கின்றது முச்சக்கர வண்டி சாரதிகளுக்கு எதிராக போலீஸில் செய்யப்பட்டுள்ள முறைப்பாடுகளை அவதானிக்கின்ற பொழுது 2016ஆம் ஆண்டு 4 முறைப்பாடுகளும் இந்த ஆண்டில் இதுவரை 3 முறைப்பாடுகளுமே கிடைத்துள்ளதாக போலீஸ் ஊடக பேச்சாளர் தெரிவித்துள்ளார் எனவே தகவல்கள் தெரிவிக்கின்றன இதில் 3 சம்பவங்கள் பாலியல் ரீதியிலான தொந்தரவுகள் என்றும் ஏனியவை மீட்டர் சம்பந்தப்பட்டவை என்றும் தெரிவிக்கப்படுகின்றது இந்த வகையில் பார்க்கின்ற பொழுது அமெரிக்க தூதரகத்தின் மேற்படி அறிவிப்பானது இந்த நாட்டில் உள்ள 400,000 வாடகை முச்சக்கர வண்டிகளினதும் ஏனைய முச்சக்கர வண்டிகளினதும் சாரதிகளை கடுமையான பாதிப்புக்குள்ளாக்கி இருப்பதுடன் இலங்கையை வெளிநாட்டவர்களிடம் மலினப்படுத்தும் செயலாகவும் இது அமைந்துள்ளது ஓரிரு சம்பவங்கள் நடந்திருப்பினும் அதற்காக ஒட்டுமொத்த முச்சக்கர வண்டிகளின் சாரதிகளையும் இழிவுபடுத்துகின்ற செயல் கண்டிக்கத்தக்கதாகும் கொழும்பிலுள்ள அமெரிக்க தூதரகம் விடுத்துள்ள மேற்படி பாதுகாப்பு தகவலின் உண்மை நோக்கம் என்ன என்பது குறித்து விளக்க முடியுமா மேற்படி எனது கேள்விகளுக்கான இந்த பதில்களை கௌரவ அமைச்சர் அவர்கள் பதிலளிப்பார் என
நம்புகின்றேன்
Tomorrow,
yeah. That's fine. Thank you very much.